Adjournment of the House. Honorable Leader of the House of Parliament. Honorable Minister.
Yeah, thank you. I move that this House be adjourned until 9:30 a.m. on Friday, the 12th of June, 2026.
Adjournment debate. Honorable Kabir Hashim, Member of Parliament, move. You have 18 minutes, Honorable Member.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි සභාව කල්තබන අවස්ථාවේ මේ යෝජනාව මම ඉදිරිපත් කරනවා පවතින අයහපත් ආර්ථික කළමනාකරණය නිවැරදි දත්ත මත පදනම් වූ පුරෝකථනයන්හි අඩුපාඩු සහ ප්‍රමුඛතා මත ක්‍රියා නොකිරීම හේතුවෙන් රට ආර්ථිකව සමාජීයව හා උපාය මාර්ගිකව පිරිහීමට ලක්ව ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටී විශේෂයෙන්ම රුපියලේ අගය අඛණ්ඩ අවප්‍රමාණය වීම හා උද්ධමනය ඉහළ යාම නිසා ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහළ ගොස් ඇත බලශක්ති සුරක්ෂිතතාවය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්ධන හා විදුලිය සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇත එමෙන්ම ඉදිරියේ අපේක්ෂිත එල් නීනෝ හා ලානීනෝ වැනි ගෝලීය පාරිසරික වෙනස්වීම්වලට නිසි ලෙස මුහුණදීමට රට සූදානම් වන බවක් පෙනෙන්නට නොමැත. මීට අමතරව ආහාර අනාරක්ෂිතතාව පිළිබඳව අනතුරු ඇඟවීම් ඉදිරිපත් වී තිබියදී පවා කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ලබා නොදීම හා යෙදවුම් සාධාරණ මිලකට ලබාගෙන නොහැකි තත්ත්වය රටේ ආහාර නිෂ්පාදනය බරපතල අනතුරකට ලක්කර ඇත. එමෙන්ම අවිධිමත් ලෙස සහල් ආනායනය දේශීය වී ගොවිතැනට එල්ල කොට ඇත්තේ තර්ජනයකි. එබැවින් පවතින හා අනාගතයේ අපේක්ෂිත පාරිසරික සහ ආර්ථික තත්ත්වයන් සමස්තයක් ලෙස සලකා බලමින් ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම අරමුණ කරගත් බලශක්තිය ජීවන වියදම් ආරක්ෂණ සැලැස්මක් ආණ්ඩුව විසින් ගරු සභාවට ඉදිරිපත් කළ යුතු බව මෙයින් යෝජනා කර සිටිමි. ගරුව නියෝජ්‍ය කතානායකතුමනි වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කතා කරනකොට අද මේ පත්තරේ තියෙන එක හොඳටම ඇති. මේක ලංකාදීපේ හෙඩ්ලයින් එක. එක පැත්තෙන් තියෙනවා ලෝකාහාර වැඩසටහන් හෙළිදරව්වක්. ඒ කියන්නේ ෆුඩ් ඇන් ඇග්‍රිකල්චර් ඕර්ගනයිසේෂන් එක. මේකෙන් කියනවා 2000 මේ දුප්පතුන්ගේ ලයිස්තුවට තවත් ලක්ෂ 3ක් එකතු වෙනවායි කියලා. 2024 ලංකාවේ 2024 ලක්ෂ 33ක් හිටියා ලංකාවේ පෝෂදායි ආහාර වේලක් ගන්න බැරි අය. 2026 මේ වසර වෙනකොට ඒක ලක්ෂ 47කට වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ JVP ආණ්ඩුව යටතේ පෝෂදායි ආහාර වේලාවක් ගන්න බැරි අය ලක්ෂ 47කට. තවත් ඒක යුද්ධය නිසා තව ලක්ෂ 13ක් මේකට එකතු වෙයි කියලා මේකෙන් සඳහන් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 60කට විතර යනවා. ඒතොර මේ ගැන මොකද්ද ආණ්ඩුවේ උත්තරේ? ඊළඟට අනිත් පැත්තේ ඒකේ හෙඩ්ලයින් එක අනිත් පැත්ත වසර 6ට දරුවන් 260ගත් 67,000කට පාසල් එපා වෙලා. දරුවන්ට පාසල් යන එක එපා වෙලා මේ කාල පරිච්ඡේදය තුළ. ඉතින් මේවා බරපතල ප්‍රශ්න. ඉතින් මම මේ වෙලාවේදී කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමනි වර්තමාන ආර්ථික අවිනිශ්චිතභාවය ඇති වෙලා තියෙන්නේ බාහිර හේතු නිසා නෙවෙයි. ඒවා අභ්‍යන්තර හේතු නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියන එක අපේ මතය. මොකද ආණ්ඩුවට IMF එකේ ප්ලෑන් එක හැර මධ්‍යස්ථ ආර්ථික මතයක් හෝ ප්‍රතිපත්තියක් හෝ දර්ශනයක් තියෙනවද කියලා පේන්නේ නැහැ. ස්ථාවරයක් නොමැතිවීම සහ මන්දගාමී ලෙස ආණ්ඩුව හැසිරීම නිසා මේ ප්‍රශ්න දවසින් දවස උග්‍ර වෙන බව පෙනී යනවා. මහබැංකුව විසින් නිකුත් කරපු මාකට් ඔපරේෂන් රිපෝට් කියලා එකක් තියෙනවා. ඩිසැම්බර් 25 නිකුත් කරපු රිපෝට් එක 2025 මහබැංකුව විසින් කියනවා ඩොලර් බිලියන 2ක් වෙළඳ පොලෙන් මහබැංකුව විසින් මිලදී අරන් තියෙනවා $2 billion. ඒක වාණිජ බැංකු හරහා වෙළඳ පොළ හරහා සහ බැංකු ස්වොප් ක්‍රමය හරහා. එය ගැනීම සඳහා මහබැංකුව විසින් රුපියල් බිලියන 789ක් වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ මුදවා හැරලා තියෙනවා. ඒතොර 789 බිලියන් රුපීස් පුට් ඉන් ද මාකට්. දැන් මහබැංකුවේ වීක්ලි ඉකනොමික් ඉන්ඩිකේටර් කියන වාර්තාවේ, ඒ කියන්නේ පෙබ්‍රවාරි මාසේ 2026 නිකුත් කරපු එකේ එයින් පෙන්නුම් කරලා තියෙනවා ජනවාරි මාසයේ සිට පෙබ්‍රවාරි මාසයේ සති 8ක් ඇතුළත වෙළඳ පොළ ඇතුළේ ද්‍රවශීලතාවය නැත්තම් ලික්විඩිටි එක රුපියල් බිලියන 280කින් වැඩි වෙලා තියෙනවා. එකන මුදල් ඇතුළට දාලා. අප්‍රේල් 2026 එක සතියක් ඇතුළ ඒ ද්‍රවශීලතාවය තව රුපියල් බිලියන 93කින් වැඩි වෙලා තියෙනවා. තොර මහබැංකුව අනුවම මම හැන්සත් ගත කරන්න කැමති මේක ප්‍රස්ථාරයක් තියෙන මහබැංකුව විසින්ම නිකුත් කරන මේ ප්‍රස්ථාරය. මේ ප්‍රස්ථාරය අනුව රුපියලේ අගය, එකැනේ මේ රුපියලේ අග අවප්‍රමාණය වීම පටන් අරන් තියෙන්නේ දැන් නෙවෙයි, 2025 ජේවිපී ආණ්ඩුව බලයට පත් වෙලා මුලින්ම ජනවාරි මාසයේ සිට රුපියල අවප්‍රමාණය වීමේ ආරම්භය පටන් අරගෙන තියෙනවා. ඒකට දිගටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ යුද්ධය පටන් ගන්න මාස 6-7කට කලින් මේක වැටෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි ආණ්ඩුව පෙන්වන්නේ මේක යුද්ධය නිසා, තෙල් නිසා කියලා නෑ. මෙන්න මේක මහබැංකුවේම මේ ප්‍රස්ථාරය තුළ මේක තියෙනවා. ඔව් නෑ, මේක මම හොයාගත්තා. මේක තියෙනවා සෙන්ට්‍රල් බැංක් රිපෝට් එකේ. එතකොට ගරු කතානායකතුමනි, මෙන්න මේ වගේ තත්ත්වයක් සිදු වෙලා තියෙන අවස්ථාවේදී එතකොට this shows the movement of the weighted average spot exchange rate in 2025. කිසිම සැකයක් නැහැ ගැන ඒකේ වාර්තාව පැහැදිලිව තියෙනවා. ගරු කතානායකතුමනි, ආණ්ඩුවයි මහබැංකුවයි අතර හරි අවබෝධයක් නැතිවීම නිසා, ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්තියයි මහබැංකුවේ මුදල් ප්‍රතිපත්තියයි අතර ගැටුමක් තියෙන නිසා ප්‍රතිඵලය ඇති වෙලා තියෙන්නේ JVP රජය බලයට ආවට පසුව December 2024 සිට May 2026 දැන් වෙනකොට 113ක රුපියල අවප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. එතකොට 13% depreciation. ආණ්ඩුව පෙන්වන්න යන්නේ මේක තෙල් මිල වැඩිවීමක් නැත්නම් මේ මැද පෙරදිග යුද්ධයක් තිබුණු නිසා තමයි මේවා මේ තත්ත්වය උදා වුණේ කියලා. අපි එහෙම හිතන්නේ නැහැ. මොකද මහබැංකුව විසින් ඕපන් මාකට් ඔපරේෂන්, එහෙම නැත්නම් විවෘත වෙළඳපොළ මෙහෙයුමක් සිද්ධ කරලා නිසි ලෙස නිසි වෙලාවට ඒකට ඒ විවෘත වෙළඳපොළ මෙහෙයුමෙන් මුදල් ඇතුළට යන එක නිසි වෙලාවට වඳ කිරීමක් නොකරපු නිසා, ස්ටෙරිලයිසේෂන් ඔපරේෂන් එකක් කරපු නැති නිසා අතිරික්ත ද්‍රවශීලතාවයක් වෙළඳපොළේ ඇතිවෙච්ච නිසා, ඒකත් එක්ක ඍජුවම ඒ අතිරික්ත ද්‍රවශීලතාවය නිසා ආනයනය ආපහු වැඩි වෙන්න පටන් ගත්තා. ඒ ආනයනය වැඩි වෙනකොට ඩොලර් වලට ඇති වෙන පීඩනය තවත් ආයේ වැඩි වෙලා විෂම චක්‍රයක් ඇතිවීමෙන් තමයි ඒ රුපියල දිගටම අවප්‍රමාණය වෙලා අද මේ අර්බුදයට යන්න අපට සිද්ධ වෙලා තියෙන කියන එක තමයි අපේ හැඟීම. පොලිසි එර, there has been definitely some policy error both on the part of the government. The government has to take full cause for this. They have to take the responsibility and the central bank has to take equal responsibility. අද ඩොලරේ මිල රුපියල් 331යි. මම දන්න තරමට ආයේ වැඩි වෙලාද දන්නේ 40ට ගියාද දන්නේ 33 31 44. අපි හිතනවා මේක ව්‍යුහාත්මක තීරණයක අනුපාතයක් නොවේ. මේක this is not a structural stabilization. අපි හිතන මේක કૃතිමව රඳවා ගන්න අනුපාතයක්. මේක දැන්ට තියෙන કૃතිමව රඳවා ගන්න අනුපාතයක්. මම අපි තර්ක කරන ආණ්ඩුවට නිදහසේ මේ රුපියල ඩොලරේ හැසිරීමට ඉඩ දුන්නා නම් හෙට වෙනකොට රුපියල කඩාගෙන වැටෙනවා. ඒක තමයි යථාර්ථය. මේක අපි තේරුම් ගන්න ඕනේ. මේක කොලේ වහලා කතා කරන්න අපිත් එක්ක බෑ. මොකද අපි මේක දැනගෙන අපි කතා කරන්නේ. මහබැංකුවේ දත්ත අනුව 2025 ගන්නකොට 2025 දත්ත ගන්න මාසික අපනයනය ගිය වසරේ මාසික අපනයනය මාසිකට ඩොලර් බිලියන 1.4. හැබැයි මාසික ආනයනය ඩොලර් බිලියන 1.7ක්. අපේ ආනයනය අපනයනයට වඩා වැඩි. එක මාසයකට අපේ වෙළඳ ගිණුම් හිඟය මාසිකව ඩොලර් මිලියන 300ක් වැඩි වෙනවා. ඒ කියන්නේ අවුරුද්ද අවසානයේදී අපේ වෙළඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3.6කට වැඩි වෙනවා. එතකොට මම අහන ප්‍රශ්නය, අපේ විදේශ සංචිතයේ ඩොලර් බිලියන 6යි තියෙන්නේ, අපිට ණය ඩොලර් බිලියන 3ක් විතර වසරකට ගෙවන්න තියෙනකොට වෙළඳ ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3.6ක් ඒකට එකතු වෙනවා නම් අපට අපේ ණය ගෙවන්න පුළුවන් වෙයිද? අපට නැවත ණය අර්බුදයක් ඇති වෙන්නේ නැද්ද? ඒකට ආණ්ඩුව දෙන උත්තරේ මොකක්ද? ආණ්ඩුව සූදානම්ද? එතකොට විදේශ ආයෝජන ගැන මහලොකුට කතා කරා. සිස්ටම් චේන්ජ් ගැන කතා කරා. මේ ආණ්ඩුව බලයට ආවට පසු 2025 මොකද්ද ගෙනල්ලා තියෙන ආයෝජනේ? මම බැලුවා BOI එකේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා 2025 මුළු අවුරුද්දටම අලුතෙන් ගෙන ආපු ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 113යි. ලැජ්ජයි කියන්නේ. සිල්ලර සල්ලි වගේක් ඇවිල්ලා තියෙනවා. 113 million dollars is a green field investment that has come into this country in the whole of 2025. This is really absurd. So what has the government actually done? මොකද ඔයාලා කරලා තියෙන්නේ? According to Honorable Deputy Speaker, according to the Central Bank's new Act 2023, Section 6.1 specifies that the primary objective of the central bank is to attain and maintain domestic price stability. And Section 6.3 requires the central bank to support government broader economic policy, but output stabilization is not an equal objective of the central bank. Basically, central bank has violated the act by doing open market operations. And at the same time, the government has not been doing its job. That's why the government is responsible, because it has not done its job of output targeting or fiscal stimulation, because they have been only harassing the public with taxes and pushing people and charging more and more from the people, other than increasing aggregate demand in the market. 2025 2026 ගත්තම මහ බැංකුව ඉලක්ක කරා 105ක නම්‍යශීලී උද්දමන ඉලක්කයක් flexible inflation targeting එක සපුරා ගැනීමට මහ බැංකුව ලොකු උත්සාහයක් දරුවා. පනතේ 6.1 වගන්තිය උල්ලංඝනය කරලා ආර්ථිකය උත්තේජනය කරන්න මහ බැංකුව උත්සාහ කරා. ඒ කියන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ වැඩක්. ආණ්ඩුව කරන්න ඕන වැඩේ මහ බැංකුව කරන්න බැලුවා. ඒක එතකොට මොකද වුනේ? ඩොලරේ මිල වැඩි වෙලා රුපියලේ ද්‍රවශීලතාවය වැඩි වෙලා රුපියල කඩාගෙන වැටුණා. හැබැයි ආණ්ඩුව ප්‍රතිවිරුද්ධ දිශාවක තමයි ආණ්ඩුව වැඩ කරන්නේ. මේක කරද්දී ආණ්ඩුව මොකද කරේ? ඔවුන් වෙළඳ පොලේ උත්තේජනයක් ඉල්ලුමේ උත්තේජනයක් ඇති කරන්නේ නැතුව ඒගොල්ල පාරිභෝගික භාණ්ඩවලට අධික විශාල බද්දක් අය කරලා වැට් බද්දත් ඒක උඩින් ගහලා ඒ වගේම උපයෝගිතා ගාස්තු තෙල් වතුර ලයිට් බිල් ඔක්කොම වැඩි කරලා ගෑස් බිල වැඩි කරලා ඉවතලිය හැකි ආදායම එහෙම නැත්නම් ඩිස්පෝසබල් ඉන්කම් එක අඩු කරා. එතකොට කොහොමද ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක වැඩි වෙන්නේ? ප්‍රාග්ධන වියදම කප්පාදු කරා. එතකොට වෙළඳ පොලේ තියෙන ඉල්ලුම අඩු වෙන්න පටන් ගත්තා. දැන් මේක මේ අර්බුදය රජය විසින් නිර්මාණය කරපු එකක් කියන එක මේවා වලින් තමයි අපි සාතික කරන්න බලන්නේ. ගරු කතානායකතුමනි, මේක හරියට ගෝඨාභය රාජපක්ෂගේ පාලනය තියෙනකොටත් අපි මේ සභාවේදී බැසිල් රාජපක්ෂ මහත්තයාට මේ වගේ පෙන්නලා දුන්නා. අපේ වගකීම විපක්ෂය කැඩලා අපි එදත් කරා, අදත් අපි කරනවා. රනිල් වික්‍රමසිංහ රජය යටතේ මහ බැංකු පනත 2023 අලුත් පනතක් ඉදිරිපත් කරලා නම්‍යශීලී උද්දමන ඉලක්කය නැත්නම් ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් එක 105ක ඉලක්කයට ගේන්න යෝජනා කරා. ඒකේ ප්ලස් ඕ මයිනස් 2 විචලනයක් සහිත. හැබැයි ඒ වෙලාවේදී සමගි ජන බලවේගෙන් අපි ඒකට දැඩි ලෙස විරුද්ධ වුණා. ඒ ඉලක්කය ගේන්න එපා. ඒ 105 ඉලක්කය වැඩි. අපි යෝජනා කරා 103ක නම්‍යශීලී උද්දමන ඉලක්කයක් ගේන්න. ඒක විචලනය 101 ප්ලස් ඕ මයිනස් 1 දාන්න කියලා. හැබැයි අපි කියපු එක ඇහුම්කන් දුන්නේ JVP බලයට ආවා. 2024 ඉඳලා බලයේ ඉන්න IMF එක යෝජනා කරපු 105 ඒ නම්‍යශීලී උද්දමන ඉලක්කය එහෙම තියාගෙන යනවා. කිසිම වෙනසක් නැහැ. IMF එක කියන හැම එකක්ම කරනවා. උඩ පනින්න කිව්වම ඒකත් කරනවා. ඒ නිසා ඒක වෙනස් කරේ නැහැ. මේක වැරදි. මේක සම්පූර්ණයෙන්ම වැරදි. බොහෝ සංවර්ධන රටවල් වල ඒ නම්‍යශීලී උද්දමන ඉලක්කය 2.3 අතර තියෙන්නේ. ඒ ඉලක්කය තමයි තියෙන්නේ. ආචාර්ය W.A. විජේවර්ධන හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙක් මහ බැංකුවේ, එතුමා කියනවා ලංකාවේ ඵලදායි වර්ධන දර්ශකය නැත්නම් ප්‍රොඩක්ටිවිටි ඉන්ඩෙක්ස් එක 2%. එතකොට ප්‍රොඩක්ටිවිටි ඉන්ඩෙක්ස් එක 2%ක් තියෙද්දී අපේ උද්දමන ඉලක්කය 105ක් වෙනකොට ලොකු පරාසයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම පෞගේ අවුරුදු කීපයක ඇතිවෙච්ච අර්බුද නැවත නිර්මාණය වෙමින් පවතිනවා මේවා වෙනස් කරන්න නැතුව. එතකොට මේ ආණ්ඩුවට තමන්ගේ වැඩපිළිවෙලක් නැහැ. IMF එකේ එහා ලෝකයක්වත් නැහැ. ඒ නිසා මේ අර්බුදයට තල්ලු වෙනවා දිගටම. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, උද්දමනය කියන්නේ දරුණු මෙවලමක්. එය උද්දමනයත් එක්ක සෙල්ලම් කරනවා කියන්නේ ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා හා සමානයි. මේ රජය අද අඛණ්ඩ උද්දමන ක්‍රියාමාර්ගය හරහා රටේ පුරවැසියන්ට සතු ධනයෙන් කොටසක් ඉතා රහසිගතව ඒ වගේම ඉතාම අපරීක්ෂාකාරීව අපහරණය කරන්න කටයුතු කරනවා. කොටින්ම කියනවා නම් මේ උද්දමනය කියන අවිය භාවිතා කරලා සාමාන්‍ය පොඩි මිනිස්සුන්ගේ සල්ලි සුරා කෑමට හොරකම් කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. අන්තිමට මේකෙන් මේ ක්‍රියාදාමයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ රටේ බහුතරයක් හිඟමනයටපත් වෙලා ඉතාම අතලොස්සක් ධනපතින් බවට පත් වෙනවා. මේක ඉතා භයානක තත්ත්වයක්. ඒ නිසා අපි ආණ්ඩුවෙන් අහනවාද මේ මිල ස්ථාවරය ඇති කිරීම සඳහා මේ රටේ නැවත මිල ස්ථාවරයක් ඇති කිරීමට බඩු මිල අඩු කරන්නට ගන්නා පියවර මොකද්ද? ඒක න්‍යායාත්මකව කරන්න පුළුවන් ඔබට හැකියාව තියෙනවද මොකද්ද ඔබේ වැඩ පිළිවෙල කියලා කරන්නේ මොකද්ද කියලා අපි අහන්න කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බැටළු බෑයා පිටුපස යන බැටළු පැටවෙකු මෙන් මේ ආණ්ඩුව අන්ධ ලෙස IMF එක පිටුපසෙන් යනවා. කියන ඔක්කොම කරනවා. විකල්ප ආර්ථික දැක්මක් හෝ වැඩපිළිවෙලක් අද වෙනකන් ඉදිරිපත් කරලා නැහැ. සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරා ඒක පෙන්වන්නෙත් නැහැ. ඒ නිසා මම මගේ අවසන් තර්කය හැටියට ඉදිරිපත් කරන්න කරු නියෝජ්‍ය කතානායකතුමනි මෑතකදී සිදු වූ රුපියලේ අවප්‍රමාණය නිසා අපේ විදේශ ණය සංචිතය අපේ විදේශ ණය තොගයක් තියෙනවා. ඒක රුපියලේ අගයත් එක්ක බලනකොට විශාල ලෙස වැඩි වෙනවා. ඒ විදේශ ණය ටික රුපියලෙන් බලනකොට ඒ ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි වෙනවා. 2024 ඩිසැම්බර් මාසයේ සිට 2026 මැයි මාසයේ ගන්නකොට US ඩොලර් එක රුපියල් 292 සිට එදා JVP ආණ්ඩුව රට බාර ගන්නකොට ඩොලරයක් රුපියල් 292යි. අද ඒක රුපියල් මම දැන්ට ආරං තියෙන රුපියල් 327යි. හැබැයි අද මට ආරං කියන 340 කියලා 324ම ගමුකෝ. 13%ක අවප්‍රමාණයක් මේ අවුරුදු දෙක තුළ සිදු වෙලා තියෙනවා මේ ආණ්ඩුව යටතේ. එයින් ජනතාවට සිදුවෙන හානිය උද්ධමනය සහ බඩුමිල වැඩිවීමට අමතරව වැඩි ඇතිවෙන හානිය මං කියන්න කැමති. උදාහරණයක් මං කියන්නම්. රුපියලේ අවප්‍රමාණය නිසාම ඩිසැම්බර් 2024 පැවති විදේශ ණය තොගය 2024 තිබුණු ණය තොගය ඩොලර් බිලියන 36යි. ඒ ඩොලර් බිලියන 36 රුපියල් 292 එදා තිබුණේ වටිනාකම ඩොලරයට. අද රුපියල්
327යි.
ඒ වැඩිවීම නියෝජ්‍ය කතානායකතුමනි ගත්තම ඒ ඩොලර් බිලියන 36ම මේ අවප්‍රමාණය නිසා රුපියල් වලට පරිවර්තනය කෙනුවම රුපියල් ට්‍රිලියන 1.3කට අපේ ණය නිකන්ම වර්ධනය වෙලා තියෙනවා. රුපියල් ට්‍රිලියන 1.3. දැන් ඒ අපේ ගිය මේ වසරේ අපේ මුළු රාජ්‍ය ආදායමම ඇස්ටිමේන්තු කරලා තියෙන්නේ රුපියල් ට්‍රිලියන 4.9යි. ඒකෙන් 126ක් රුපියල් ට්‍රිලියන 1.3ක්. මේ වැඩිවීම 126යි. කොහෙන්ද මේක හොයන්න යන්නේ? කොහොමද මේක ගෙවන්න යන්නේ? සාමාන්‍යයෙන් විදේශ ණය ඩොලර් වලින් තිබුණට අපේ රටේ අපේ ආදායම උපයන්නේ රුපියල් වලින්. මේ ණය බාරව ඉන්නේ, මේ ණය පැවරෙන්නේ භාණ්ඩාගාරයේ ලේකම්තුමාට. එතුමා මේ ඩොලර් ණය ගෙවන්න රුපියල් හොයාගන්න ඕනේ. රුපියල් හොයාගෙන ඒවා ඩොලර් වලට හරවලා ගෙවන්න ඕනේ. දැන් මේ ණය සංචිතය වැඩි වෙනකොට එයාට ඒ ඩොලර් ප්‍රමාණයම ගෙවන්න රුපියල් වැඩියෙන් දෙන්න වෙනවා. මේ වැඩිවීම, මේ වැඩි වෙන රුපියල් ප්‍රමාණය කොහෙන්ද හොයාගන්නේ? ඒතොර මං අහන්නේ ඒ අමතර ආදායම හොයාගන්න මේ ආණ්ඩුව නැවත මිනිස්සුන්ගේ බඩට ගහන්නද යන්නේ? දැනටම මිනිස්සුන්ට පෝෂදායි වේලක් කන්න බෑ කියන ජනතාවක් 160ක් විතර මේ රටේ ජීවත් වෙනා කියලා මේ පත්තරේ තියෙද්දි ඔබ මේ වැඩි වෙන මේ අවප්‍රමාණ නිසා වැඩි වෙන විදේශ සංතිය ගෙවන්න යන්නේ මිනිස්සුන්ට බදු ගහලාද? වැට් බද්ද අය කරලාද? නැත්නම් විකල්ප වැඩපිළිවෙලක් තියනවාද? ඒ විකල්ප වැඩපිළිවෙල කරුණා කරලා මේ සභාවේ අපිට දැනුවත් කරන්න කියලා මං අහනවා. එබැවින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙන් බරපතල ප්‍රශ්නයක් සිදු වෙනවා. අප ඔබතුමන්ලගෙන් අහන්නේ ඔබතුමන්ලට මේ ණය බර තව වැඩි වෙනකොට ඒක බද්දෙන් ගන්නවද නැද්ද කියලා කියන්න. මේ මිල ස්ථායිතාවය, මූල්‍ය ස්ථායිතාවය සහ විනිමය අනුපාතයේ ස්ථායිතාවය රජය සහ මහ බැංකුව ඒකාබද්ධව අද අසමත් වෙලා තියෙන බව මේකෙන් සහතික වෙනවා. සති දෙකකට කලින් හෝ තුනකට කලින් මේ පාර්ලිමේන්තුවට ගෙනාවා පනතක්. ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව පනත සංශෝධනය කරන්න. ඒකෙදී ඒක අපරාධ නීතියට ලක් කරා. ටින් නොම්බරයක් නැත්තම් තරුණවල්ලලා හිරේ දාන්න පුළුවන් කියලා. අපට සැකයක් තියෙනවා ඔබ දැනගෙන මේ බංකලොත් වෙන්ට යනවාය. ඒ නිසා මිනිස්සුන්ගෙන් ආය බදු අය කරන්න මිනිස්සු බය කරන්න ඕනේ කියලා මේ වගේ මර්ධනකාරී නීති රීති පනත් ගෙනල්ලා මිනිස්සුන්ගෙන් බලෙන් සල්ලි ගන්න යනවාද කියන සැකයක්
තිබෙනවා.
ඊයේ වෙනකොට අපනායනකරුවන් මේ රටේ දේශීය අපනායනකරුවන් තමයි කීයක් හරි මේ රටට හොයලා දෙන්නේ. ඔවුන්ගේ ආර්ථික නිදහසට බාධා කරලා ඔවුන්ගේන මුදල් මාසයක් ඇතුළත දවස් 30කින් ඒ ඩොලර් රුපියල් වලට පරිවර්තනය කරන්න කියලා කියනවා. ගොඩක් අය අපනායනය කරන්නේ 3 months ක්‍රෙඩිට් වලට. සමහර විට ඒවා ක්‍රෙඩිට් වලට දුන්නම මාසෙකින් ගෙනල්ලා රුපියල් වලට අරවන්න බෑ. ඉතින් මේ වගේම තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා ක්‍රියාකරේ. මේ ආණ්ඩුව ක්‍රියා කරන්නේ කලින් ඒ ක්‍රියා කරපු ආකාරයට කියන එක තමයි අපට පෙනී යන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට පේන්නේ නැහැ නියෝජ්‍ය මුදල් ඇමතුමක් මෙතන නැහැ, ආණ්ඩුවේ වග කියන්න පුළුවන් කවුරුත් නැහැ, මුළු පේළියම හිස්. මේකට බය වෙලාද දන්නේ නැහැ. අහන ප්‍රශ්න උත්තර දෙන්න මෙතන කාට හරි ඉන්න කෙනෙකුට මම අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් නම් අපි සතුටු වෙනවා. බොහොම ස්තුතියි.